ජීවිතයකට හේත පරිසරයක් හදාගන්න මාර්ගය තමයි මේ ධර්මයේ පැහැදිලි කරන්නේ. එවන්දු ධර්මයක් සසරේදී හොඳට හුරු පුරුදු කරන්න නැති කම නිසා එවන්දු ධම් පරියායන් දේශනා කරන කල්යාණ මිත්‍ර ඇසුර බොහෝ සෙයින් ඇසුරු කරන්න නැති කම නිසා අපේ ජීවිත වල තියෙන දුක් දායක බව දිවිලානේ. ඉතින් ඒ නිසා මේ වගේ සත්‍යය අහංකම් ලැබීම නිසා අනන්ත පරිමාණ සංසාරේ බොහෝ දුක් විඳව සැරිසරන බව තථාගතයන් වහන්සේ නිරේක විටක පෙන්වලා තියෙනවා. ඒ වචනත් ඒ අර්ථත් මත හැකි විදිහට මම මේ විදිහට පින්වත්න්ට පෙන්වලා තියෙනවා. බාහිර විඳ දුක් අපිට පෙනෙන්නේ නැහැ. ඒක පැත්තකින් තබන්නට භවයේ හේතු විඳින්නට වෙන ලැබෙන දුක අපහසුකම පෙනෙන්නේ නැහැ. ඉපදිය නැති නිසා ඒක පැත්තකින් තබන්නට නමුත් මේ ලබපු ජීවිතයේ ගත වෙන ජීවිතය දිහා හොඳට යොමු කරලා නුවණින් බලන්න. උපන්න දවසේ ඉඳන් අද මේ මොහොත වෙනකම් ඔබ අපි හැම කෙනෙක්ම ජීවිතේ ජීවත් කරනවා කියලා මොකක්ද කළේ කියන කාරණාව දිහා එහෙම බැලුවහම කෙලෙස් සහගත අදහස් ඇතුළු පුද්ගල භාවයෙන් බැලුවහම අපිට වෙන්නේ අපි නොයෙක් නොයෙක් විදිහේ රස්සාව කරන නොයෙක් නොයෙක් ආකාරයේ තරහ තිරම්බල පුද්ගලයෝ. නමුත් ඒ පුද්ගල භාවයට ඔබෙන් ධර්මතාවයකට හිත කියන බැලුවෝ අපිට තේනේ වැටහෙයි. අපි හැම කෙනෙක්ම කරලා තියෙන්නේ ජීවිතේ දුක අයින් කරන්න ගිහිසිලා සැප සතුටට ගන්න උත්සාහයක්. කළ හැම දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්ව ධර්මාන වේදනා සමුසාරණ. මේ ලෝකයේ තියෙන සියලුම ධර්මතා ලෝකෝත්තර තියෙන සියලුම ධර්මතා වේදනාව නැති එකම ධර්මයක් කියලා තියෙනවා. ලෝකෙ තුල හැම කෙනෙක්ම කරන්නේ වේදනාව කියන එක චෛතසිකයක බලපෑමක් මත දුක් වේදනාව කියන ධර්මතාවයෙන් අයින් වෙන්න සැප වේදනාව කියන ධර්මතාවයේ නිවන් මඟට ගොඩ නැගිලා තියෙන දුකයි කියන ධර්මතාවේ නිදීම මුල් කාරණාව කරගන්න. තේස සියලු ධර්මතා තියෙන වේදනාව කියන එකම ධර්මතාවේ මුල් කරගන්න. ඉතින් ජීවිතේ පුරාවටම සැප සතුට අපි හෙව්වා අපිට ලැබුණේ නැහැ. දුක අයින් කරන්න හැදුවත් දුක අයින් වුණේ නැහැ. ඒකට හේතුව තියෙනවා සැප සතුට ගන්න උත්සාහවත් වෙන අපි දුක අයින් කරන්න උත්සාහවත් වෙන අපි සහේතුකව සකාරණව දුක අයින් කරන හේතුව සැප ලබා කරගන්න හේතුව තේරුම අරගෙන ඊට අනුව ප්‍රතිපදාවක් හැසිරෙන්නේ දුක නැති කරන්න කියලා මොකක් හරි කරනවා. සැප ලබා කරගන්න කියන අපි ධම්මා ශේෂය තුළ මෝහයක් කරන එක. මෝහයක් කරලා ලබා කරගන්න පුළුවන් දේවල් ලෝකෙ තුල ඇති. නමුත් මෝහයක් කරලා දුක අහිං කරන්න පුළුවන් සැප ලබා කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ. මොනවාම හරි දෙයකින් බැහැ. දුක ඇති වෙන යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව හොයලා අවබෝධ කරන ඒක අයින් කරලා දුක අයින් වෙන බව, දුකේ නැතිකමෙන් සැප උපදින බව බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් මම මතක් කළේ මේ ටික. අපි සසර ගොඩාක් දුක් විඳාගෙන ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසරේ හැමදාම මේ වගේම තැනක ඉපදුනහම මේ විදිහෙම ආත්ම භාවයක් අපිට ලැබෙනවා. අද පින්වතුන්ට අම්මා අප්පච්චි කෙනෙක් ඉන්නවා, සහෝදර සහෝදරියෝ නෑදෑ ඥාතී තැන්සින් ඉන්නවා. ඒ අය ඔබලන්ට ඇත්තම වෙලා ඒගොල්ලන්ට ඕගොල්ලන්ව ඇත්තම වෙලා මේක ජීවිතයේ ඇත්තම වෙලා අපි මේ ඉන්නවා. පින්වතුනි, පෙර ජීවිතයේ අපිට නොපෙනවා. පෙර ජීවිතයේ ගත්තු පෙර ජීවිතයේ අපි ඉපදුනා නම් එතන සමහර විටක මේක වඩා ඇත්ත වෙලා ඒ අම්මට මේක වඩා ආදරේ, ඒ අප්පච්චිට මේක වඩා ආදරේ, ඒ දරුවාට මේකත් වඩා ආදරේ ඇති. ඒ විදිහට බැඳිලා ඇවිල්ලා හිටියා නම් ඒ ඔක්කොම අපිට මුකුත් දන්නේ නැහැ. අපෙන් දෙන්න අද මෙතන දැන් මේ අවුරුදු 56කට පැවැත්මක් නේද මේ? අවුරුදු 50ක නැත්තම් 100ක විතරක් ඇත්ත කතාවක් නේද මේ කියලා තේින්නේ නැහැ. මේක ඇත්තටම ඇත්ත වෙලා ජීවත් වෙනවා. නෝ අවුරුදු 50ක සියයට පස්සේ අපි කොච්චර ඇත්තටද ඒක හොරුවෙන්නේ. එහා පැත්තට ගියාම ආයෙත් මේ වගේමයි. ආයෙත් මොලේ ගන්න ආරවට ගන්න ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ආයෙත් මේ වටපිටාව හදාගෙන මේ වගේම කතා කරනවා. පින්වතුනි, ස්ථිර නවාතැනක් නැතුව තැනින් තැනට තැනින් තැනට යන අම්බල සහගත මේ ජීවිතයෙන් සහිතයි. පින්වතුනි, මේ වගේ ලෝකයක් උපදවාගෙන මේක සංරක්ෂණය කරන්න ධර්ම දෙහිසම දුකා. ඉතින් මේ වගේ මේ පැවැත්ම තුළ යම් සැපක් තිබුණත් අවබෝධියයි ඒකාන්ත කොට සැපක් තිබුණත් දුක් වේදනා මාත්‍රයක් කොට ගොඩින් නැතුව ඒත් අවබෝධියකින් පස්සේ ආයෙත් මේ දුක් සහගත සසරේ කොමින්ද යනවා. පින්වතුනේ, මෙන්න මේ ධර්මතාවයේ මේ ඉපදෙන්නේ මැරෙන්නේ මැරෙන්නේ ඉපදෙන්නේ පවතින මේ පැවැත්ම දුක. මෙන්න මේ පැවැත්මයි බුදුරජාණන් වහන්සේ නවත්තන්න කියලා කිව්වේ. මේ පැවැත්ම තුළදී හැමදාම මේ වගේ මට්ටම ලැබෙන්නේ නැහැ. විතක මහා සාරල කෝරෝ කටකෝ කියවෝ දුක් වේදනා පුදුන අවිචේ පුදුනවා අපායේ පුදුනවා පිටක හොඳු කෝටි ගානක් සෙමත පිටකක් වන්නට කේතු මුඛය පුදුනවා පිටක කිසිම පිටක් පිළිසරණ නැති තිරසන් රූප පුදුනවා තමන් විසින්ම දෙවෙන දෙවෙන ආත්ම භාවයකි අසුර ලෝකයේ පදිනා විටක මනුෂ්‍ය ලෝකයේ පදිනවා උපදින කොට අතපය නැති අන්ධය වෙලා අතප ඇස් නැති අන්ධය වෙලා අතපට නැති පිළෝ වෙලා මුළු ලෝකෙන් පිළිකුල් කරන ආත්ම භාවයක උපදිනවා. නිර්ජනව ජීවිතේ ජීවත් කරගන්න පත්තර කන්ද විදිහක් නැති තැන් වල උපදිනවා. කිසිම නෑද කෙනෙක් නැති තැන් තැන් වල ඇවිදින ජීවිතයක් ලබා ගන්නවා. මහා සම්පත් ඇතු ඉපදිලා ඉවදා සිටීමේ දුක් ඇති වෙන්න පුළුවන් වටපිටාවම උපදින. කීවේ ලෝකෝ උපදින. භක්ම ලෝකෝ උපදින. ආපෝ බීසකකින් ආයති වෙනවා. මේ වගේ මහා විශාලම කතාවක් කියනවා. මෙන්න මේ ස්ථිර පැවැත්මක් නැති මේ පැවැත්ම වලට කියන මේ තුකෙන් එකට තරම් කරන මාසෙලා දෙක පාරවල. ඉතින් අද දවසේදී අපි බුද්ධිමත් වුණොත් නුවණක් තුනොත් මේ දුක් සාගත සසර මේ මාර්ගයට ගන්නවා. මේ ධර්මය අවබෝධ වුණොත් අවබෝධ කරගන්න පුළුවන් නම් මේ සසර දුක් නිවෙනවා. ඒ නිසා හැම දෙනාටම මතක් කරනවා ඉතාමත් වූමාවේ මේ දේශනාව අහන්න කියලා. මේ දේශනාවෙන් කියන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අදහසක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටියක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ලෝකයන් දකින ලෝකයේ නැත්. තාපත්‍යකින් ගත්තු අපි කෙනා කෙනා තම තමන් තම තමන්ව සිහිපත් කරගන්න තම තමන් තුළ හැමදාම පැවතුන හැමදාම පවතින ඒ තමන්ව දැන තම තමන්ගේ ජීවිතයේ ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒක පෙන්වපු දවසටයි ඒක දකින්න පුළුවන් වෙන්නේ. පෙන්වනකොට පෙන්වන දිහා බලන්න ඕනේ අපි. ඇඟිල්ල දික්කලා හද කියලා පෙන්වනොත් ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ල කොහාටද දික් කරන්නේ කියලා ඊට පස්සේ ඇඟිල්ල අතහැරලා හද දිහා බලනවා. ඒ වගේ ධර්මයෙන් පෙන්වනකොට මෙන්න මේකයි කියලා ධර්මයේ දිහා බලලා ඒ අනුසාරයෙන් ඒ දිශාවට හිතේම පුළුවන් ආර්ථය තේරුම් ගත යුතුය. අන්න එහෙම තේරුම් ගත්තොත් එයාට පුළුවන් අපේ ජීවිතයේ තියෙන දුක අවබෝධ කරගන්න. මම අද පෙන්නා නහතන්නේ බොහෝම වටිනා කාරණාවක්. මේ කාරණාව අතිශයින්ම වටිනවා. ඒ වගේම හැබැයි පුරාවත් සියම ගොඩාක් කැමති සමහර විට අපිට සසරේදී ගොඩාක් පොදු සරල වචනනේ, සරල කතා, වස්සන කතා, පිටි කතා, ඒ තරම් සරල දෙයක්. ඒ හින්දා මුදුරට අවධානයෙන් හිතියොත් විතරයි මම මේ කතා කරන්නේ තේරෙන්නේ. හැබැයි හොඳ අවධානයෙන් හිතියොත් ඒ කාන්තෙන් යාට ධර්මය පිළිබඳ ඇහැ උපදිනවා. ඉතින් මේ නිසා තමන්ගේ ජීවිතයේ හිස් නොවන ලබපු මනසා තමන්ගේ හිස් නොවන වටිනා අවස්ථාවක් විතර කරගන්න පුළුවන් මේ දේශනාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ මහා කර්තමාංචි වික්ඛවේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යං. මහණ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියලා කියන්නේ මොකක්ද? ධම්මචක්ක වර්තන සූත්‍රයේ සූත්‍රවල සතිපට්ඨානයේ ධම්මපස්සනාදී චතුරාර්ය සත්‍ය අවබෝධයේ මෙස පෙන්නන මේ කොටසේ එහෙම මේ කාරණාවකට පැහැදිලි කරලා තියෙනවා. මානෙ දුක ඇතිවීමේ හේතුව මොකක්ද? කර්මච වික්‍රේ දුක්ඛ සමුදය අරිහත්ය. මානෙ දුක්ඛ සමුදය අරිහත්ය. දුක ඇතිවීමේ ඇත්තම ඇත්තම ධර්මතාවය මොකක්ද? යායම් තණ්හා පෝණෝ භවිකා නන්දිරාසගත කප්පපත්තාදී නන්දිනේ. මහන්නේ යම්මේ තණ්හාවක් තියෙනවා නම් පුනර්භවයේ පිණිස පවතින. නැවත බලයට පැමිණීම පිණිස පවතින. පුනර්භවයේ පිණිස පවතින. නන්දි රාග ස්වභාවයක් තියෙන සතුටින් ඇලෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ තන සතුටින් ස්වභාවයක් තියෙනවා නම් බාහිර කොම්මෝනි යන්නේ තණ්හාවක් තියෙනවා නම් මොකද්ද යම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ තණ්හාවක් තියෙනවා නම් මෙන්න මේ තණ්හාව තමයි දුක ඇති කරන හේතුව. නාරබවයේ පිටසපවතින සතුටින් ගේහී තැන ඇලෙන යම් කාම තණ්හා භවතණ්හා විභව තණ්හාවක් තියෙනවා මෙන්න මේ තණ්හාව තමයි දුක ඇති කරන හේතුව. සත්තු පනස තණ්හා කච්ච උපච්චයමාන උපච්චති කත්ත නිසමාන නිසති. මේ තුමාකර තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තුන් තණ්හාව කොහොමද උපදින්නේ කොහොමද පවතින්නේ? චක්කුම් ලෝකේ තේ රූප සාත රූපං එක්කේ සතණ්හා උපච්චමාන උපටිකේත නිසමාන නිසති. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හා උපදින්නේ නෙවෙයි තණ්හා උපදින්නේ. රූපය චක්කු විඥානේ චක්කු සංපස්සෙ චක්කු සංපස්සේ නම වේදනාව රූප සංඥාව රූප සංචේතනාව රූප තණ්හාව රූප උත්පත්ති රූප චාර. හරි කාණ්ඩ 10ක් තියෙන 60ක් තියෙන ආකාරණාව තණ්හා උපදින්නම පොතේ. දුක ඇති කරන හේතුව බුදුරජාණන් වහන්සේ තණ්හාව නම් කරලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ තණ්හාව උපදින හා පවතින තැනක් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණාව පින්වතුන් ජීවිතයෙන්ම දැකගන්න. යම්කිසි සතුටක් අතේ ඉන්නවා නම් ඒ සතුට නැති කරන්න විනාශ කරන්න ඕනේ නැහැ. සතුටව දැන හඳුනා නොගෙන සතුටව නැති කරන්න පුළුවන්ද? කාවහරි මිනිස්සේ කුමරලා හදේවා නැත්නම් කාවහරි කෙනෙක් කුමරලා හදේවා නැහැ. අපි හොයන අපිට කරදර වෙනස පවතින නසන්ද ඕනේ පුද්ගලයා ඔහුගේ දැනටම අඳුරගෙන තියෙන්න ඕනේ නේද? ඒ වගේ ජීවිතයේ තමන්ගේ ජීවිතයේ දුක ඇති කරපු හේතුව හොඳට දැනගෙන හොඳට හඳුනාගෙන තිබුණොත් විතරයි ඒ හේතුව නැති කරන්න පුළුවන්. හැබැයි මෙතන දුකම ගැඹුරුයි. කෙනෙක් දුක ඇති කරන හේතුව අවබෝධ කරගත්තොත් එයා දුක අවබෝධ කරගත්ත කෙනෙකුත් වෙනවා. ඉතින් නිරෝධිය අවබෝධ කරගත්ත කෙනෙකුත් මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙකුත් වෙනවා. ඉතින් චතුරාර්ය සත්‍යම අවබෝධ කරගත්තා කෙනෙක් මේ දුක ඇති කරන හේතුව ප්‍රහාණය කරොත් එයා දුක පිළිසිඳ දැක්ක නිරෝධී සාක්ෂාත් කළ මනෝ බඩකු කෙනෙක් වෙනවා. ඒතරම් ගැඹුරු කියනවා. ඒ නිසා මෙන්න මේ කාමාතික අපි විහාර කරනවා. දැන් අපි ගොඩාක් පහල තියෙනවානේ දුක ඇති කරන හේතු තණ්හාව. ඒ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවයි මේ ඇහැ රූප කන සබ්ද වේවා නිසා තණ්හාව උපදින්න පවතින කියලා අහලා තියෙනවානේ. කෝ චතුරාර්ය සත්‍ය අවබෝධය විලාති යන්නේ මේ වචන අහගත්ත වචනගෙන දැනගත්ත තම පුද්ගලික නිර්වාණය කියලා තියෙනවා. හැබැයි මේ අවබෝධින් පුද්ගල භාවය වෙන්නේ අවශ්‍ය වෙන්නේ මේ ධර්මයේ හරියට තේරුම අහම වෙන්නේ තේචිත පුද්ගලික නිර්වාණය වෙනවා නෙවෙයි. නිර්වාණය විච්ච පුද්ගල භාවය කවදාවත් අපුණේ ධර්මයේ ඉස්සෙල්ලා දැනගන්නවා. ඊට පස්සේ අපිට දැක ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන අර්ථය මොකක්ද කියලා. පින්වතුනි මේ තණ්හාවේ කොටස් දෙකක් තියෙනවා. තණ්හාව හොඳින් හඳුනගන්නේ දැන් අපි කටහඬට පැහැදිලි කරා. හරියටම තණ්හාව අවබෝධ වුණොත් ඔහුගේ දුකේ කල කෙරෙන්නේ ඉබේමයි. දුකේ කල කෙරෙන්නේ ඉබේමයි. තණ්හාව පිළිබඳ අනවබෝධයයි දුකේ කෙරෙන හේතු පිළිබඳ අනවබෝධයයි චිර දුක ගැන අහලා තිබ්බත් නැවත නැවත පණගැටිය වගේ දුකටම පණ හේතුව දුක ඇතිවීමේ හේතුවේ තියෙන අනවබෝධය. නිසා දුක හොඳට අවබෝධ කරගන්නවා. දුක ඇති කරන හේතුව හොඳට අවබෝධ කරගන්නවා. ඒ දුක ඇති කරන හේතුව අපේ ජීවිතයේ ධර්මතා දෙකකින්ම තියෙනවා. විපර්මා පැහැදිලි කරන්නා රූපතන්හා, සබ්දතන්හා, ගන්ධතන්හා, රසතන්හා, පොට්ටබතන්හා, ධර්මතන්හා කියලා මේ තණ්හාව අපේ ජීවිතයට හමුවෙන එකතු වෙන පැත්තක් තියෙනවා. කාමතන්හා, භවතන්හා, විභවතන්හා කියලා මේ තණ්හාව අපේ ජීවිතය ඇසුරු වෙන පැත්තක් තියෙනවා. මේ දෙකම අපි හඳුනගන්න ඕනේ. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාව තමයි හැමදාම ප්‍රතිසංජීවක හේතු වෙන්නේ. පුනර්භවික පුනර්භවයක සපෝති. මේ තුමාකාර තණ්හාව තමයි හැමදාම පුනර්භවයක සපෝති. ඒකට කියනවා වට්ටමූලික තණ්හා කියලා. සංසාර වටේට පමුණුවන, සසර වටේට පමුණුවන තණ්හාව. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියනකොට ඒකට කියනවා සමුදාචාර තණ්හාව. මේ ආයතන වල ඇසිතින් වශයෙන් පවතින තණ්හාව. එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. අහන්න මේ දෙකේ වෙනස තේමා ගන්න. තේමතුන්ට මේ බල දැක්කොත් මේක හරි ලස්සනයි. ඔයගොල්ලන්ට ආස්නායි සමහර විට කැමැත්ත ඇති. ඔය තණ්හාවට කියන්නේ රූප තණ්හාව කියලා. හොඳ සත්‍යයක් ඇහෙනකොට දැන් ඒකට ආස්නායි දෙන්න පුළුවන්. ඒකට කියන්නේ සත්‍ය තණ්හාව කියලා. ඒ ආයතනය තුළ අවස්ථාවක ඉතිරිව අතහැරෙන තණ්හාවට කියන්නේ රූප තණ්හා, සබ්බ තණ්හා, ඥාන තණ්හා කියලා සංකේතයක් ගන්නවා. නමුත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක ඕගොල්ලන්ට අරමුණේ අරමුණ හම්බුෙන්නේ නැහැ. අරමුණේ අරමුණ හම්බුෙන්නේ නැහැ. අරමුණේ අරමුණ ඇති වෙන්නේ නැහැ. අරමුණේ අරමුණ නැති වෙන්නේ නැහැ. එක පිහිටියක්ය. උපය උපාදාන චේතස අදිඨාන අභිනිවේෂානුසය. සිතේ දැසගෙන පිහිටි ආත්මයකින් තමයි මෙයා කියන්නේ. ඒක බොහෝ නොවනින් තමයි අල්ලගන්න වෙන්නේ. නොවනින් තමයි මේ තුන් තණ්හාව දැනගන්න වෙන්නේ. අපි ඒක ගැන බලමු. මෙහෙම මෙහෙම ඉඳගෙන ඉන්න මේ පිටු F දෙක වහලා මේ ගම්පලා නගරපල නගර වට පිටාව මේ රට තුළ සිසාරා හිත මෙහෙවල බැලුවොත් හොඳට හොඳට බලන්න පරමුණේ මරණය නැති වෙලා නැති නෝපන්නට ඕගොල්ලන්ගේ හිත ආසාදෙන බැඳිලා තියෙන හිතට කැමති ගහලයන්ද බැරි යන්තා දේවල් හසුනේ ගේවල් දොරවල් ඉඩ කඩ දැන කතා කරන මොහොතේ නෑ රෝපියක් බලන මොහොතේ ඒක නෑ සද්දයක් අහනකොට ඇතුලෙන් තරහ වෙන්නේ නෑ ඒක ඒවට ගෙතුනා නැති වෙන්නේ නැති නොයෙදුනත් නැති වෙන්නේ නැති දැන් මෙහෙම හිතුවොත් සිහි කරලා බැලුවොත් සවිඥානික අවිඥානික වස්තු ඔගලගේ හිතටම තේරෙයි මෙනෙහි කරගෙන එක ආයත මෙනෙහි කරගත්තේ ආ මේ වස්තුවට හොඳට තරම් හිත මානින්නේ ආ මේ දෙයට මගේ හිත කැමති ආ මේ ගෙදරට කැමති මේ වාහනයට කැමති මේ ගහට කැමති මේ වත්තට කැමති මේ දරුවට කැමති මේ අපේ අම්මට කැමති මේ මොහොකට කැමති මේ නිමිතියට කැමති කියලා ඕගලන්ගේ හිතට හිතින් හිත ප්‍රත්‍යක්ෂ කරලා බලනකොට හසු වෙයි මේ ලෝකේ කැමති සවිඥාන කර්මයක වස්තු. තේරුම් ගන්න මේ ඉඳගෙන ඉන්නකොට මේ රට පුරාවට නගර පුරාවට ජීවිතය හම්බෙච්ච හැම අත්දැකීමක්ම සිහි කරගෙන ගියොත් සබ්බ ලෝකේ ආනාපාන සංඥා සියලු ලෝකේ කිසිවකට කැමති නැති මේ සංඥාවෙන් ලෝකයට යොමු කරලා බලන්න නමුත් අනපිරත සංඥාව කිසිම දෙයක නොවැලිච්ච සංඥාවෙන් ඕගලන්ට ඉන්න බැහැ. ඕගලන්ට තේරෙන්නේ ඕගලන්ගේ හිත ආස කරන ආදරය කරන කැමති දේවල් හසුනේ. හසුනේක නැහැ. සතර මහා ධාතු රූප තුල ධර්ම වශයෙන් මනුකරු වශයෙන් දෙමෝපිය වශයෙන් සවිඥානිකවත් කාර්වා නිදකද නිරන්තර වන්ත්‍රිදී කියන භෞතිකවත් යම් ද්‍රව්‍ය කාර්ම වස්තු රූප තුල හම්බ වෙන ඒ තමයි කාම තණ්හාව කාම වස්තු කෙරෙහි තණ්හාව ඒක ජීවිතී පිහිටි අර්ථය ඕගලන්ට මේ ආරම්භනේ කරන්න නැති වෙන තණ්හාව නෙවෙයි තේරෙනවද ආරම්භනේ කරන්න නැති වෙන තණ්හාව නෙවෙයි මේක තමයි ඔක තමයි ඒ තණ්හාව කාම තණ්හාව කාම වස්තු සතර මහා ධාතු රූපයක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරෙන් නිර්මිත රූපයක් කියන්නේ අපේ සිත ඇලිලා බැඳිලා පවතින වණන් ඒ මට්ටම කාමයි කනබුන ආහාරයෙන් හැදෙන නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත රූප වල කැමැත්ත පවතින තා ඒ පැවැත්මට කියන අපා එකට කියන කාම තණ්හා ඒ වස්තුන්ගේ පැවැත්මට නැවැත්මට තබා ගැනීමට යම් ඕනෑකමක් තියෙනවා ඒ වස්තුන්ගේ පැවැත්ම කැමැතිකමක් තියෙන එක තමයි බලන්න ඒ වස්තුන්ගේ පැවැත්ම කැමැත්තක් ඕගලන්ට තියෙනම් ඒකට කියනවා මොකද්ද බලන්න කාම තණ්හාව තියෙන හැම තැනකම අනිවාර්යයි බව තණ්හාව හැබැයි භව තණ්හාව තියෙන හැම තැනකම කාම තණ්හාව තියෙනවා නේද රූපාරූප භවයන්ගේ භව තණ්හාව කියන මොකද ඒක නම් කාම නැහැ. නමුත් කාම තණ්හාව කියන හැමතැනකම භව තණ්හාව කියනවා. භව තණ්හාව කියලා කියන්නේ ඇහැට ඉපිටින් තියෙන රූප ලෝකයේ මේ ධර්මතාවයේ පවතින බව කියනවා. කනට ඉපිටින් තියෙන ශබ්ද ශබ්දයේ තුල මේ පැවැත්මට කියනවා. අනුවිලාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන බාහිර ආයතනයේ පැත්ත මේ පැත්තට යොමු කරන කමත තමයි භවය කියලා කියන්නේ. දැන් මෙහෙම ඉන්නකොට තමන්ට දේවල් දුරව ඉඳගෙන ඇති බවට තේරෙනවා. ඒ තේරෙන මට්ටමකට තමයි භවය කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ට තියෙන කාම භවය කාම වස්තු එක්කම මේ භවයේ තියෙන්නේ. දරුවයි නෑ. එතකොට දරුවට කැමති වෙනකොට කාම තණ්හාවක් තියෙයි දරුව තබා ගන්න ඕනේ තමයි භව තණ්හාවක් තියෙන්නේ. යම් කිසි දෙයක නොපවැත්මට කැමති නම් යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක නොපවැත්මට කැමති කම වල කරනවා උකරන පොදු තණ්හා විභවයන්ව. එහෙමත් නැත්නම් යම් දුක් වේදනාවක් හෝ පිළිකුල් ස්වභාවයෙන් යුක්ත අමනාප ස්වභාවයෙන් යුක්ත අරමුණු හම්බ වෙනකොට ඒ ධර්මයන්ගේ නොපවැත්මට කැමති ඒ කැමති හැම වෙලාවකම කොහොම හිත යොමු කරලා සිහි කරලා බලනකොට අකමැති අමනාප දේවල් කොහොම කොහොමද වෙන්න පුළුවන් අසුතුක වල වෙන්න පුළුවන් අකමැති කුක්කුල වෙන්න පුළුවන් හිතට සිසාරවා අහුවේ නැහැ. ඒ තමයි බලේ විවෝතන මේ කාම වස්තුන්ගේ පැවැත්ම බල තණ්හාව නොපවැත්මට කැමති කම විරෝධතාව. මේ තුන් තණ්හාව අරමුණේ අරමුණ පැහැදිලි නැහැ. අරමුණේ අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ. කෙනා කෙනාගේ ජීවිතයේ කිසි කිසි ස්වභාවයක් ඔන්න ඔය මානසික මට්ටමේ ගුණධර්ම දෙකක් ඉලක්කය. උත්තර නෙමෙයි හොඳපා දැන තියෙන්නේ. ඒක අමාරු අවබෝධ කරගන්න තමයි. ඕක නෙමෙයි ඔය මම අදහස් කිව්වේ උත්තරෙන් තාම ඔයාලට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔන්න ඔය කණ්ඩායම ඔය දැන් හිතේ උම තියෙන ඔය ගති ටික තියෙනවනේ. ඔය ගති ටික උපදින්නේ පවතින්නේ කොහෙද කියලා අහන බුදුරජාණන් වහන්සේ. ඔය හිතේ තියෙන ඔය ගති ටික තමයි මම විස්තර කරේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කෙනෙකුගේ එදිනෙදා අරමුණින් අරමුණ අතුරුමාත සිතක පිහිටි අර්ථයෙන් බැලුවහම ඔය ගති ටික ඕනම කෙනෙකුට තමන් තුළ විද්‍යමානයි නේද? අම්මා තාත්තා දුව පුතා නෑදෑය දුව දුව තියෙනවා කියනක ඒ අරමුණ වලට කැමැත්ත කාම තණ්හාව ඒ වෙන පැවැත්මට කැමැති කාම විභව තණ්හාව ඔය අතර අකමැති රූප සද්ද සවිඥාන පරිඥාන යන්තා දේ කියන ඒ තුන කියන්නේ මොකද්ද? විභව තණ්හාව. එතකොට මෙන්න මේ තුන් ආකාර තණ්හාව උපදින්නේ පවතින්නේ කොහෙද? ඇහැ රූප කන ශබ්ද රාසය ගන්ධය දිව රස කය පොට්ටබ මන ධර්ම කියන මේ ආයතන ටික මුල් කාරණාව කරගෙනයි උපදින්නේ හා පවතින්නේ. මෙන්න මේ තණ්හාව උපදින තණ්හාව උපදින්නේ මෙහෙම නේද පවතින්නේ මෙන්න මෙහෙම නේද කියලා උපදින පොරොදින හැටි තේරුමක් තමයි ওই තණ්හාවගෙන හරියට තේරුම්ාගන්නේ ඔයාලට. ඇත්තටම මෙහෙම දරුවන්ට කැමැතිකම තියෙනවා තමයි කියලා දැනගත්තට ඔබට ඔගොල්ලෝ මොකද කරන්න දෙයක් නැහැ. ඔබ රට ගන්න තැනක් නැහැ. මේ ගලයට නිදානයක් නම් තියෙනවා තමයි කියලා හිතනවා වගේ කරා මොකද කරන්නේ. නමුත් හරියට ජීවිතේ දැක්කොත් ඇත්තටම මේ තණ්හාව ඉපදිලා තියෙන්නේ පැවිදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා දැනගත්තොත් උපදින ශේත්‍රයේ භවතින ශේත්‍රයේ තුලින්ම උපදින මහා පැවිදින නැති කරන්න ඕනවා. දැන් අත ඔයගොල්ලන්ට හම්බෙන හිතේ පිළිවියක් තියෙන්නේ ඔකට මුකුත් කරන්න ක්‍රමයක් තියෙනවද නැහැ. තණ්හාව දරුවන්ට කැමත තියෙනවද නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් යම් ධර්මයක් දැක්ක පමණකින් එක පිළිසින දැක්ක වෙන්නේ ඒ ධර්මය ඇති වෙන හේතුව ඇති වෙන ආකාරය තේරුම් ගත්තම ඒ ධර්මය තේරුම් ගත්ත වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ වඩාත්ම වැදගත් වෙන සිද්ධිය. වඩාත්ම වැදගත් වෙන සිද්ධිය මේ තණ්හාව උපදින්නේ හා පවතින්නේ කොහෙද කියන එක. මම පොඩි උපමාවක් ගන්නම්. ඕකු කැලේ දෙකක් එකට අතුල්නකොට ඒ ඇතින පිළිම හස්සන ඇතිවන උෂ්ණයෙන් ඒ ලී කැලේ දෙක නිසාම ගින්නක් උපදුනා. උපන්න ගින්න ඒ ලී කැලේ දෙක ඇතිකා ලී කැලේ දෙකම උපාදාන කරගෙන පවතිනවා නේද? ලී කැලි දෙක නිසාම උපදින්න ඉපදිලා ලී කැලි දෙක වශයෙන් කරගෙන ගින්න පවතින. ඒ ලී කැලි දෙක ගින්න උපදින්න හා පවතින්න උපකාරයනේ. තේරෙනවද මන්දී? ලී කැලි දෙක නිසා ගින්න ඉපදිලා උපන්න ගින්න ලී කැලි දෙක ඇසුර කරගෙන පවතින. යම් තාක් ලී කැලි දෙක ඇද්ද ඒ තාක් මේ ගින්න පවතිනවා නම් තේරෙනවා. ඒ වගේ ඇහැ එක ලී කැලලක් රූපේ එක ලී කැලලක් කියලා හිතන්නකො මේ දෙන්න නිසා උපදින තණ්හාව ඔය දෙන්න ඇසුරු කරගෙනම පවතිනවා. ඔය ඇහැ රූපය ඕගොල්ලන්ට ඇති තාක් ඔය තණ්හාව තියෙනවා. තණ්හාව යම්තාක් ඇද්ද ඇහැරෙක තියෙනවා. ගින්න යම්තාක් ඇද්ද දරකැල දෙක තියෙන බවට සාක්ෂි. දරකැල දෙක යම්තාක් ඇද්ද ගින්න එකක් තියෙනවා. ගින්න යම්තාක් තියෙන දරකැල දෙක එකක් තියෙනවා. යම් වෙනවක දර නැති වුණොත් අනාහාරෝනේ ගින්න නිවෙනවා නේද? ඒ වගේ ඇහැ රූපයක් දෙක නිසා උපන්න ඔය තණ්හාව ඇහැත් රූපය දෙක ඇසුරු කරගෙනම පවතිනවා. යම් තාක් ඇහැ රූප දෙක ඔබට තියෙයිද ඒ තාක් ඔබට තණ්හාව තියෙනවා. යම් තාක් ඔබට තණ්හාව තියෙයිද ඒ තාක් ඔබට ඇහැ රූපය දෙක තියෙනවා. මම එක පැහැදිලි කරලා තියෙනවා මම කිව්වේ මේ දේශනාව ගොඩාක් දුරට යනවා. දුක ඇති කරන ඇහැ රූප දුක නම් මේ හේතුව හේතුවද? අපි කතා කළේ දුක ඇති කිරීමේ හේතුව ගැන නේද? මේ හේතුව නැති කරලා තියෙන මොකද්ද? දුක. ඇහැ දුකද සැපද? දුක. මේ දුක නම් එහෙනම් මේ ඇහැ රූප දෙකයි මේ හදලා තියෙන්නේ. අපි ඒක ඔය කොහොමද කියන්නේ? කිසිම වෙලාවක වචනයක සීමා වෙන්න එපා. ජීවිතයේ තෙන්නෙන මට්ටම් දෙන්නකම වචන වල අර්ථ හොයනවා. තවත් එක කතාවක් අහලා තේරුමක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ අවබෝධින් මේ දුකෙන් කොහොමාරි මේ ජීවිතයෙන් එතර වීම පිණිස මිසක. තවත් බණ ඉගෙන ගත්ත බණ දහම් ගැන දන්නා වූ කෙනෙක් නිර්මාණය කරගන්න නෙමෙයි අපි හරන්නේ. එතකොට ධර්මයන් දෙක නිසා උපන්න කින්න ඒ ධර්මයන් දෙකම ඇසුරු කරගෙනම පවතිනවා. යම්තා ධර්මයන් දෙක යෙයිද ඒතා ගින්නට ආහාරයි. ගින්න යම්තා තියෙන සාක්ෂි ධර්ම මොකද්ද? තාම ධර්මයේයි කියලා. ඒ වගේ යම් තණ්හාවක් උපදී නම් චක්කෝලෝකේ දේහූප සාත රූප රූපාලෝකේ දේහූප සාත රූප කියලා ඒ සතණ්හා උපජ්ජමාන උපදී කියන දේ සමාන වෙනවා. එහෙනම් මේ තණ්හාව විපතිලා බැරි තියෙන ඇහැ රූපයයි දෙක මොල් කාර්මාව කරගෙන නම් එතකොට ඇහැ රූපයයි මොල් කාර්මාව කරන උපන්න මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාව ඇහැ රූපයයි දෙක මොල් කාර්මාව කරගෙන තණ්හාව අර ගින්නේ බවව කරා කිසිදු වෙනසක් නැහැ. යම් වෙලාවක ගින්න තියෙනවා නම් ඉතින්ම සාක්ෂි දරනව නේද? දර තියෙනවා කියන එක. දර තියෙන හින්දා කියන්නේ කියන්නේ. ඕගොල්ලන්ට ඇහැ රූප මොල් කරනවා කරගෙන තණ්හාව උපන්නා නම් ඒ තණ්හාව ඕගොල්ලන්ට තියෙනවා නම් ඒ තණ්හාව සාක්ෂි දරනවා ඕගොල්ලන්ට තාම ඇහැ රූප දෙක ඕගොල්ලන්ට තියෙනවා කියන එක. ඇහැ රූප තියෙන හින්දා ඒ තණ්හාව තියෙනවා. තණ්හාව තිබුණු ඇහැ රූප තියෙනවා. ඇහැ රූප තිබුණු තණ්හාව තියෙනවා. කියන කාරණාව එකාන්ත වෙනවා. කොහොමද අපි මේ තණ්හාව තේරුම් ගන්න අවබෝධ කරගන්න? කොහොමද ඇහැ තියෙන කම්ම තණ්හාව තියෙනවා, තණ්හාව තියෙන කම්ම ඇහැ රූප තියෙනවා කියන කාරණාව අපි අවබෝධ කරගන්න? අපි එතනයි වටින්නේ. ඒක ටිකක් අපි හිතමු. ඒක ටිකක් මේ හිතමු. දැන් හිතට ගන්න මම කිව්ව උපමාවේ ධර්මයන් දෙක නිසා හටගෙන පවතින ගින්න තියෙනවා නම් ගින්න දර කැලි දෙකද? ගින්න කියන්නේ දර කැලි දෙකද? දර කැලි දෙක කියන්නේ ගින්නද? දර කැලි දෙක ගින්නක් නෙවෙයි, ගින්න දර කැලි දෙකක් නෙවෙයි. නමුත් ඕමුක ප්‍රකාරයනේ ප්‍රකාරයනේ ඕමුක පවතිනවා කියන්නේ ඇවිදින්න දර උපකාර වෙලා ගින්නට පවතින පුළුවන්කම ධර්තික ලබා දීලා තියෙනවා. එතකොට මේ වගේ කිමතුනේ ධර්මයේ දෙක වගේ දකින්න ඇහැ රූපයේ දෙක මේ ඇහැ මේ රූපේ ස්වභාවය තමයි සත්ව නෝ පුද්ගල නෝ අනාත්ම ධර්මතාවය. සත්ව නෝ පුද්ගල නෝ අනාත්ම ධර්මතාවය තමයි ඇහැයි රූපයයි දෙක. ඇස්තිදිරි පිටට මම කියන්නේ හොඳට තේරුම් ගන්න. ඕගොල්ලෝ ඇස්තිදිරි පිටට එන්නේ කන්න ගුණ ආහාරයෙන් හැටුණු නොයි පුණුක කොටස් රාශියකින් නිර්මිත වෙච්ච මහභූත රූපයක් මත පිහිටි වර්ණ සටහන් මාත්‍රය. චිත්‍රපටියක සුදු පෙද්ද තිරයක් මත දිස්සෙන පටිත වෙච්ච රූප සටහන් වගේ ඇතිවිලි පිටට එන්නේ සත්ව පුද්ගල නොවන වර්ණ සටහන් චිත්‍ර මාත්‍රය. මෙන්න විභාගෝ රූපයක් ඇතිදිරි පිටට එද්දී ඇහැ රූපය දෙකේ ස්වභාවය ධර්කයන් දෙක වගේ ඔය දෙන්න එකට ඇතිවීම නිසා එක් ඊට අනුගතව උපදින සිතට තමයි අපි චක්කු විඥානය කියන්නේ. එකත් අපිට පිළිතුරු වලට ගොඩක් ඔය ඇහැ රූපය දෙක සත්පුද්ගල නොවන ආත්ම ධර්මතා. ඔබන් රූපයක් ඇසිදිරි පිටට එද්දී අවිද්‍යාව කියන ධර්මතාවයේ රූප නැතිවක් වෙනවා. ඔය රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්නේ නැතුව ඇසිදිරි පිටට ආපු රූපේ ඇත්ත පේන්නේ නැතුව ඔය රූපේ විදිහටම හිතේ රූපයක් හදනවා නෙමෙයිද? කියන්නේ හිතෙන් සංඥාවක් ගන්නවා. අරගෙන ඔන්නෝයි සංඥාවටයි ඔන්නෝයි හිතේ තියෙන නිමිත්තටයි ඕගොල්ලෝ විවහාර කරන්නේ හැසිරෙන්නේ. දැන් ඇතිරිතිරිතිරි තියෙන රූපයක් ඔය රූපය ඇහැ රූපය දෙක නිසාම ඒ විදිහම රූප නිමිත්තක් හිතට අරගෙන ඒ නිමිත්තට තමයි මේ හිතේ තියෙන රූප නිමිත්තට තමයි මේ මානසික මේ සත්‍යයේ මේ මගේ දරුවා මේ මගේ දරුවා මේ දරුවා කියලා මේක කියලා යම්තා ආදරේ සෙනෙහස කියන ගතිතික සම්පූර්ණ බඳින මානසික තියෙන නිමෙකට දැන් මානසික තියෙන දරුවා කියන හැඟීමත් එක්ක යුක්ත නිමෙකට බුදුදහම අපි තණ්හාව කියලා කියන්නේ. දැන් මේ තණ්හාව කියන දරුවා කියලා ඕගොල්ලෝ ආස කරන ආදරය කරන නිමිත්ත කියන්නේ ඕගොල්ලන්ගේ සිත තුළ. ඒකයි භෞතික රූපයේ නැති නැතම දරුවා සිහි කරගෙන අඩන්න පුළුවන් නේද? ජීවත් වෙන්නකොට ඇති වෙන ගති ටික ඒ විදිහට වෙන්නේ නැද්ද? එහෙනම් ඔන්න ඔය නිමිත්ත තණ්හාව හැසිරෙච්ච කැමති වෙච්ච දරුවා කියන කැමති උනේ තමන්ගේම මනසේ හදාගත්ත නිමිත්තකටයි දරුවා කියලා නම් කරගත්තේ. ඒ නිමිත්තෙක්මයි දැන් මේ තණ්හාව පවතින්නේ. අපේ සිතේ හැදෙන්නේ මේ නිමිත්ත තියෙන තණ්හාව කියන්නේ අපේ සිතේ. ඒ දරුවා කියන නිමිත්ත උපදවා ගන්න හදා ගන්න මට උදව් වී ඇහැයි රූපයයි දෙක. ඇහැයි රූපයයි දෙක උදව් කරගෙන ඒ රූපෙ විදිහටම හිතේ දරුවා කියන නිමිත්තක් අපි හදා ගන්නවා. අර තරකැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න වගේ හිතා ගන්න දැන් තරකැලි දෙක වගේ හිතා ගන්න ඇහැ රූපය දෙක. ඒ නිසා හටගත්තු ගින්න වගේ තමයි ඒ රූපේ විදිහටම හිතේ සටහන ඒ හැදේ කරනවා. රූප සංඥාවක් හදාගෙන යථායතන සංඥාවක් තතත්තන වූහරටි හඳුනාගත් ආකාරයට හිතෙන විවහාර කරනවා. මේ මගේ දරුවා කියලා හොරතල් කරලා තමයි තමන්ගේ මානසිකින් තමන්ගේ මානසිකයේ නිමිත්තක් හොරතල් වෙන්නේ. මේ හිතේ නිමිත්තක් හදාගන්නවා. ඔන්න ඔබ තමයි තණ්හා නිමිත්ත කියලා කියන්නේ. කාම තණ්හාව උපන්න කාර්යය ඉපදিলা දැන් තමයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ තමතු උපදින සංකල්පයටයි කාමී කියලා කියන්නේ. තමතු උපදින රාගයටයි කාමී කියන්නේ. නේති කාම යා චිත්‍රා යෝකේ මේ ලෝකී චිත්‍ර කාම නෙමෙයි. ඒක නැහැ රූප දෙක කාම නෙමෙයි. ඔය දෙන්න නිසා හදාගත්ත මේ නිමිත්තටයි කාම කියලා කියන්නේ. දැන් මේ ඇහැ රූපය දෙක නිසා මෙහෙම නිමිත්ත කරගෙන ඒ නිමිත්තටයි මේ කැමති වෙලා තියන්නේ කියලා දන්නේ නැතුව මේ නිමිත්ත ඇහැටයි රූපයටයි අයිති කියන තැනක ඔයගොල්ලෝ මාස පවතිනවා නම් ඔය නිමිත්ත දෙවෙන්නේ නැත්තේ ඔය නිමිත්ත ඇහැට රූපෙට අයිති කියලා හිතනවා. ඒ කලින් ඇහැ රූප දෙක නිසාමයි දරුවගේ අදහස ඉදිරියට තියෙන්නේ. එක්ත නිවේස මානන විසදී අදහස පවතින්නේ ඇහැ රූප දෙකේම. ඕගොල්ලෝ දැන් සිහි කරනකොට දරුවා කියලා ඔය සිහි කරන්නේ ජීතරින දරුවායි කියලා ඇහැ රූපය දෙකත් ඕගොල්ලෝ පෙන්වන තරම් හිතේ තියෙන මේ දරුවා කියන නිමිත්ත නැති වෙන්නේ. කම්මාව එහිදිච්ච මේ දරුවා කියන හැඟීම පවතින්නේ කියන තේරුම අතන්නේ. දැන් ඕගොල්ලන්ට දරුවා කියලා සිහි කරන්න පුළුවන්කම කවදාවත් නැති වෙන්නේ ඔය අදහස ඇහැ රූපිට අයිති කියලා හිතන තරම්. එත්ත නිදි සමාන නිවිසකි. ඒ කියන්නේ මේ තණ්හාව පවතින්නේ කොයිද එහි පවතින්නේ ඇහැ රූප දෙකේ. ඇහැ රූප දෙකට ඔය හිතේ තියෙන නිමිත්ත ඕගොල්ලන්ට සිහි කරන්න පුළුවන් ඔය හැඟීම ඇහැ රූප දෙකට අයිති කියලා හිතන තරම්. ඒක ඔය නිමිත්ත තියෙන තරම් ඕගොල්ලන්ට ඇහැ රූප දෙක තියෙනවා. ඇහැ රූප දෙක තියෙන තරම් ඔය නිමිත්ත තියෙනවා. ඔය නිමිත්ත ඇහැට රූපිතයි අයිති කියලා හිතෙන තාක්ම මේ තණ්හාව නැති වෙන්නේ. මේ තණ්හාව සිටියේ තියෙන ධර්මතා මාත්‍රයක් නේද කියන එක තේරෙන්නේ. සිහි කරනකොටම ඔයගලගේ මනස යොමු වෙලා ඉවරයි රූපයට. ධර්මවා කියන්නේ මේ සතර මහා ධාතු රූපේ කියලා හිතෙන්නේ. ඒකට හේතුව ඉපදුනේ හැටි දන්නේ නැති නිසා. උපදින්නේ පවතින හැටි දන්නේ නැති නිසා. හොඳට මේක තේරුම් කරගන්න ඕනේ. රූපතන සබ්දතන කියන ටික තමයි උපදින පැත්ත, පවතින පැත්ත තමයි කාමතන භවතන විභවතන කියලා කියන්නේ. මේ තණ්හා දෙක දෙකට උපකාරයි. දැන් වීඩියෝ කොටයක තියෙන රූපයක් ගත්තොත් ඔයගලට හොඳට පැහැදිලි නේද? ඒ රූපේ සත්‍යෙක හෝ පුද්ගලෙක හෝ කෙනෙක් නෙවෙයි කියන්නේ. ඔන්න ඇහැ ඇසිබිලිකට අරපු රූපේ ධර්මයනි දෙකේ ඇත්තයි. ඒ දෙන්න දකින්නකොටම දරුවා කියන අදහස නැති වෙයිද? අර ආන්තරයේ සිනහස කියන හැඟීම් ටික එන්නේ නැති වෙයිද? සිහිදෙනවා. ඔන්න ධර්මයන් දෙකට සදින්න උපානවා. එතකොට ඇහැ රූප දෙක නිසා මේ තණ්හාව උපදිනවා. දැන් තණ්හාව කියනකොට හොත්තට දකින්න ඕනේ තණ්හාව කියලා නිකම් කැමැත්ත එකක් නෙවෙයි. එයා වැඩක් කරලා තියෙනවා. තණ්හාවෙන් හදලා තියෙන දරුවෙක්. දරුවටයි තණ්හාව, මරටයි තණ්හාව. තණ්හාව කියනකොට ඔබට ශේත්‍රයක් තියෙනවා. ඔබට තණ්හාවෙන් මුරුම කරපු යමක් තියෙනවා. ඒක හොඳට දකින්න ඕනේ. ඔබ දරුවකත්තකින් කියලා තණ්හාව වෙනම දකින්න එපා. දරුවට තියෙන තණ්හාව තමයි මේ තණ්හාව. කාම වස්තුවේ තියෙන තණ්හාව තමයි දරුවකට කැමති. මලකට කැමති, ගෙට කැමති, රත්තරන් වලට කැමති, සල්ලි වලට කැමති. එහෙම නැතුව සල්ලි තියෙනවා කැමැත්ත වෙනම දකින්න එපා. සල්ලි කියන එක නිර්මාණය වෙන්නේ කැමැත්තෙන්. රූපවලට සල්ලි තිබුණ නැහැ. රූපවලට තිබෙන වර්ණ සටහන ඒක සල්ලි උනේ කැමැත්තෙන්ම. රූප රූප තිබුණේ අනාත්ම. ඒක ආත්ම ධර්ම උනේ කැමැත්තෙන්ම. ඒ සංස්කාරය තුල තණ්හාව අන්තර්ගතයි. ඒ තණ්හාව තුල සංස්කාරය අන්තර්ගතයි. ඒක මේ කරන්නේ. ඔබට තණ්හාව හඳුනා ගන්න හොඳ නිමිත්තක්, හොඳ කාරණාවක් කියන්නේ. ධර්මවත්ින සිහිදෙන බව තණ්හාවයි. අම්මා තාත්තා දුව පුතා කියලා සිහිනන බව මේ තණ්හාව නැහැ. රත්තරන් රිදී මැණික් කියනකොට වටිනාකම තේරිලා කැමැත්ත තේරුලා ඉවර නැහැ. වෙනම වෙනකරන්න බෑ. ඔබට අද තියෙන ද්‍රව්‍ය කාරණා ටිකේ නමක් මේ කාම තණ්හාව කියන්නේ. කාම වස්තු තියෙනවා ඒකට වෙනම කැමැත්ත දකින්න එපා. කාමයක් එක්කයි කැමැත්ත, කැමැත්තෙන්මයි කාමය කියනම හරියන්නේ. ඔබට බලාකම් වේවා කියන කාරණාව නිර්මාණය කරලා තියෙන කාරණා කැමැත්තයි. එතකොට මෙතනදී පින්වතුන්ට එක කාරණාවක් තේරෙන්න ඕනේ. ඇහත් රූපයක් දෙක මුල් කාරණාව කරගෙන කන සංඥාත් මුල් කාරණාව කරගෙන ඔබට යන්ත කැමති දේවල් උපදින්න පුළුවන්. අපි කියමු ඇහත් රූපයක් දෙක දකිනකොටම සංදි කියන අදහසක් සංදි කියනකොට වටිනාකම තේරුම් ගන්නවා. වටිනාකම තේරුම් ගන්න කැමත්ත තියෙන ඔක්කොම එකෙන් සංදි කියන මේ සංදි කියන අදහසේ නව පුංචි නුදරුවකුට දෙන්නෝ නුදරුවට ඇහැ රූපය දෙක තියෙනවා එනේ අපිට වගේ වටිනාකමක් තේරෙන්නේ ගන්න අත දාන්න ඕනේ කමක් ඉදෙන්නේ. එහෙනම් ගන්න ඕනේ කම වටිනාකමක් තේරෙනම සංදි කියලා තේරෙන කම තුලමයි මේ ප්‍රශ්නේ තිබුණා තියෙන්නේ. එනේ දේ තුල නෙමෙයි කියන එක තේරෙනවනේ. ඇස් ඉදිරියට මේ රූප එනකොට මහත් සංදි වගේ කියන අදහස එනවම දරු දෙක නිසා උපන්නේ ගින්න. ඇහැ රූපය දෙක තමයි රූපේ සංදි තමයි දැන් මොකද මේ? සම්හාර කැමැත්ත නෙමෙයි. ඒ තමන් තුළ ඇති වෙන අදහස ආපහු ඇහැ රූපට අයිති කියලා හිතන තාක් ඕගොල්ලන්ට රූපේ පැත්තෙන් සංදි නිර්මාණය කරලා ඇති. ඇහැ රූපය දෙක නිසාම උපන්න කාරණාව ඇහැ රූපය දෙක බදාගන්නයි කියන්නේ. එතකොට ඇහැ රූපය දෙක නිසා හටගත්තු තණ්හාව ඇහැ රූපය දෙක ඇසුරු කරගෙනම පවතින තා ඔබට නිර්මාණය වෙලා කාම තණ්හාව ඊට පස්සේ ඒ ධර්මයන්ගේ පැවැත්ම කැමැති භව තණ්හාව ඉදී නොපැවැත්ම කැමැති කම නොපැවැත්මට කැමැති කැමැතිකම නිර්මාණය වෙනවා සිදුවනවා. එතකොට මේ රැවටෙනකොට මේ කාරණාව විලකින් ඉදීමයි. පින්වතුන් මේ කාරණාව දන්නේ නැති හින්දා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕගොල්ලෝ කූටි තියෙනවා ඕගොල්ලන්ගේ තණ්හාව ඍජුවම රූපයට ඇවිල්ලා තියෙන මේ හිතාගෙන මේ ඉදිරියේ මාල්ටික තියෙනවා මේ මාල්ටික තණ්හාව තියෙනවා වගේ යෝගුට හිතාගන්නේ නේ. හොඳට තේරුම් ගන්න ඕන මෙතන කාරණා දෙකක් තියෙනවා. මේ ඇහැ රූප නිසාම ඉපදුණු තණ්හාව ඇහැ රූපය සුකරගෙන මේ තියෙනවා. මල්ට කැමති කියන කාරණාව ආපහු ගිහින් තියෙන්නේ මේ. ඒ නිසා ඒක ඇක්ටිවිටි පිටේ මේ සතහන ඇක්ටිවිටින් අයින් කළා. මේ බල වලට කැමැත්ත කියන කීතිය උගලා. ඉතින්ද නැද්ද? කීතිනවා. එහෙනම් ඇක්ටිවිටි පිටේ ජීවිතේ අපිට නොදන්නාට ඒ මනස තියෙන ගතියයි මේ ළමලා තියන්නේ අපි මේකට. ඒකේ මම සංඥානික අනුමෝණය විතර මතක් කරන්නම්. අරිත්තේවට හොඳට නොනේවා ඇත්තිදිරිකට හැමදාම ආවේ එන්නේ කනව ආහාරයෙන් හැදුණු කුරුක කොටස් 32කින් දෙක්ක මහභූත රූපය ඒ ඇතුළු කරගෙන පවතින වාරසාරම් කරන් කියන්නේ චිත්තපටිය ජීවිත වගේ තියෙන රූප නැත්තම් නිත්‍ය ගහල තියෙන ෆොටෝ එකක් පත්‍රකාර වහලෙතේ පොතේ එකක් මම රූප විතරයි දැක්කේ දෙකෝ. ඒ රූපේ ඇත්ත නොදන්න අවිද්‍යාව නිසා ඒක කෙනෙක් පුද්ගලයේ කියන හැඟීමෙන් යුක්ත නිමිත්තක්මයි උපදවන. සංඛාරයේ කෙනෙක්ම ආත්ම කරලමමයි දෙන්නේ. මේ සතරන හිතේ උපදින සතරන අවිද්‍යාවපත්යෙන් උපදින මේ සතරන කිනා කියන හැඟීම ඝටිතවම උපදින්නේ ගැටිලමයි උපදින්නේ. මේ පුද්ගලයේ කෙනෙක් සජීවී වස්තුවක් සත්‍යයේ කියන හැඟීම් ටිකකින් යුක්ත හැඟීමකුයි හිතේ උපදින්නේ. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව කියලා කියන්නේ ওই සංකාර නිමිත්තකය වූ කැමති හිතේ තියෙන නිමිත්තයි ඕකයි සත්‍ය පුද්ගලික ආත්මය කෙරෙහි උපාදාන වෙන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඔය නිමිත්ත ඕගොල්ලන්ට අතහැරෙන්නේ නැත්තේ ඒ නිමිත්ත ආපහු ඒ නිමිත්ත ඇති වෙච්ච හේතු ටිකටම ඕගොල්ලෝ වටිනා හින්දා. රූපේ බලාගෙන ඉන්නකොට මේ දරුවා කියන අදහස ඇති වෙනවා. දරුවා කියන අදහස ආවේ දරහස අයිති මේ කල්පනාහන නේද රූපෙයි කියන හැඟීම තියෙන හින්දා. ඒ රූපේ දරුවයි කියන හැඟීම ඕගලන්ට පවතින. රූපේ දරුවයි කියන හැඟීම පවතින තරක් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන තරක්ම රූපේ දරුවයි කියන හැඟීම පවතින. ඒකයි රූපේ ඔබට පවතින හේතක් තණ්හාව කියලා කිව්වේ. තණ්හාව ඇති වෙච්ච රූපේ ඒ කියන්නේ ඔබට ඇති උනේ දරුවට තණ්හාවක්. දරුවගේ රූපේ මේ තියෙනවා. දරුවගේ රූපේ තිනතක් තණ්හාව කී තණ්හාව තියෙනතක් දරුවගේ රූපේ. ඒක හොඳට බලන්න. බාහිර රූපේ දරුවා කියලා දැක්ම ඇතිතරම් ඔබට කැමැත්ත තියෙනවා. කැමැත්ත යම් තරම් ඒක ඔබට බාහිර රූපේ දරුවගේ කියන හැඟීම තියෙනවා. දැන් එයා තේරුම් ගන්නවා අනිත් ඔක්කොටම වඩා තණ්හාව කියන කාරණාව බාහිර ස්පර්ශ ආයතන හයේ සවිඥානික අවිඥානික යන්තාක් වස්තු වලට කැමැත්තක් නැත්නම් මේක තමයි කාම තණ්හාව කියන එක දන්නවා. පිටියක් ඒ කර්මතරම නැහැ. ඒ ධර්මයන් තබා ගන්න පවතිනවට ඇති කැමැත්තටයි භවතණ්හාව කියලා කියන්නේ. ඒ ධර්මයන් නැසෙනවට වෙනසෙනවට කැමැති නැතිකම විභවතණ්හාව. යම් ධර්මයක නැසීමට වෙනසීමට ඇති කැමැත්ත විභවතණ්හාව. එතකොට ඒ තණ්හාව ඇති උනේ කොහොමද කියලා තියාගන්න ඕන. මේ ඇහැ රූප දෙක නිසාම ඒ විදිහේ නිමිත්ත හිතට හදාගෙන ඒ හිතේ තියෙන නිමිත්තට අපි යන්නේ හැදුනේ ඒ රූපේ ඇහැ රූප නිසා හිතේ හදාගත්ත නිමිත්තට එන්න හැදිලා තියෙන්නේ කියන එක දන්නේ නැහැ. නොදන්නාකම නිසා මනසේ ඇති වෙන ඒ තණ්හා කියන ගතිය ඒකේ හදන්න හේතු වෙච්ච ඇහැ රූපේ දෙකට අයිති කියන මේ හැඟීමයි මේ තණ්හාව පවතින හේතුව උපදින හේතුව කියලා දන්නවා. ඔය ටික තේරුම් මේ කියන ටික එයා හොඳට එයාට තේරෙනවා. තණ්හාව කියන තණ්හාව අවබෝධ කරගන්න එයා හොඳට කිසිම වෙලාවක තමන්ගේ හිතේ කැමැත්ත විදින සිතේ ඍජු නැදිහත්වීම කවදාවත් එයා දකින්නේ ඇහැ රූපේට. ඇහැ රූපේ දැනුමක් නෑ. රූපේ ඇහැට දැනුමක් නෑ. ඒ දෙන්න නිසා උපදින්නේ තණ්හාව. මගේ දරුවා කියන මේ හැඟීමයි සංයෝජනයට. මේ රත්තරන්නේ මේක වටිනවද කියන මේ හැඟීමයි සංයෝජනය. ওই සංයෝජනේ කවදාවත්ම නැති වෙන්නේ නෑ. ඔය ගතිය ආපහු ඒ ගතිය ඇති කරන්න හේතු වෙන පැත්තට තබන කාර. උදාහරණයක් දැන් ගත්තොත් මේ ඇතිවිලි පිටට ආපු රූපේ දකින්නකොටම මිනිස්සයා කියන අදහසක් ඇති වුණා. මේ මිනිස්සයා කියන අදහස මේ ඇහැ රූපේ දෙක නිසා මට ඇති වුණේ. ඇහැ රූපය දෙක නිසා මටයි මනුෂ්‍යය කියන අදහස ඇති වුණේ කියන එක දන්නේ නැති වුණාම අපි හිතාගෙන ඉන්නේ මේ මනුෂ්‍යය කියලා මට ඇති වෙන්න දැනගන්න මේ රූපෙටයි කියලා. මේ රූපේ දකින්නකොට රතු පාට කියනක ඕගොල්ලන්ට ඇති වෙන්නේ. මේ රූපේ දකින්න රතු පාට කියන අදහස මට ඇති වුණේ කියන එක දන්නේ නැති වුණාම ඔය අදහස ඔබගොල්ලෝ හිතන්නේ මේ ඇහැ රූපකට අයිති කියන. එතකොට ඔබට මේ රූපේ රතු පාටයි. ඔය මට්ටමේ ඉන්න එක තමයි ලෝකී කියලා කියන්නේ. නමුත් ලෝකෝත්තර කියන්නේ ඒක ගොඩක් වෙනස් එකක්. මම කියන්නේ දැන් අවුරුදු මාස 4ක 5ක පුංචි දරුවෙක් තිබුණා. පුංචි දරුවට මේ වර්ණ ටික ඔක්කොම පෙනේ. නමුත් ඒ වර්ණ ටික දකිනකොට මේක රතු පාටයි කියන අදහසක් කියවිලා මේව රතු පාටයි කියන දැනගෙන ඉන්නොත් ඉන්නකම කියන තියෙනවා. එහෙනම් මේ දැනගැනීමේ මේ පිළිමේ ගණිතක් නේද? අද අපිට තියෙන්නේ මේ දැනගැනීම ආත්මීය වූ විදිහටයි දැනගන්න. පුද්ගලික කියලා දැනගන්න. මේ දැනගැනීම විවිධයි කියන්නේ. දැනෙන දේ අනිත් දැනගත් දේ අනිත් මේ දැනගෙන ඉන්න කරන්නේ. එතකොට යා දන්නවා මේ ස්පර්ශ ආයතන හරි ස්පර්ශ ආයතන හරි කියලා කිව්වේ ඈ උද්දීන රූපිකට කාට උද්දීන සාධ්‍යයට නාසයට උද්දීන කාණ්ඩයට දිවට උද්දීන රස කායට උද්දීන ස්පර්ශ සිතට සිහින ධර්මාවලට තයිස් මතයි ඒ පැත්තේ කැමති වෙන යන්තා දේවල් අපිට තියෙන මේ අපි ධර්මය කියලා යදන්නවා. මොකක් නිසාද? දර කැලේ දෙක නිසා ඇතිවෙච්ච ගින්න දර ටික වපුච්ච වෙන්නේ පවතින. වගේ. ඇහැ රූපයක් කන ශබ්දයක් නිසා ඇති කරගත්ත මනසේ නිමිති ටික ආපහු ඇහැ රූප කන ශබ්ද ගැත්තටම ගිහිල්ලා හිටියෙන්නේ. කියන එක ධර්මයි. එත්තේ සතන්නා උපජ්ජමන උපජ්ජති එත්ත නිවී සමාතන් ලෙස අන්න ඒ තණ්හාව ඇති වෙන හැටි තේරෙනවා කියනකොට එයා තණ්හාවක් ගන්නවා. තණ්හාව ඇති වෙන හැටි කියනකොට ඕමයි සිද්ධිය ගන්න මේ මානස විස්තරය අපිට අද අපිට අහුවෙන්නේ නැහැ. මොකද අපි හිතාගෙන ඉන්නේ දරුවා ඉන්නවා, මේ රූපේ දරුවා කැමැත්ත දෙක කැමැත්ත අපිලාව තමයි මගේ දරුවන් කැමැත්ත කියන්නේ. එහෙම නැහැ, රූපේ ආත්මයි. ඔබ කැමැති වුණේම මනසේ තියෙන දරුවා කියන නිමිත්තට. ඒ නිමිත්තත් එක්ක කැමැත්ත කැමැත්තත් එක්ක නිමිත්ත ඒ නිමිත්ත දෙකින්මයි මේ භාව තියෙන්නේ රූපේ. ඇහැ රූප දෙක දකින්නතා දරුවෝ කියන අදහස කැමැත්තෙන් යුක්ත අදහස උපදිනවා. අදහස සිහි කරත්තා ඇහැ රූපට අයිති කියලා. ඒ වගේමයි තමන්ගේ රූපය ඇහැයි රූපය දෙක දකින්නකොටම මේ රූපය දකින්නකොටම මම කියන අදහස ඔබට උපදිනවා. උපන්න අදහස මේ කය ඇසුරු කරගෙන පාවිච්චි ඔය හිතේ තියෙන මම කියන අදහස ඕගලන්ට දෙන්නේ නැහැ. ඔය අදහස මේ කයට අයිති කියලා ගැට ගන්නපත්. ඊට පස්සේ මේ කය දකින්නාත්ම මම කියන අදහස උපදිනවා. උපදින අදහස මේ කයට අයිති කියලා හිතෙන තාත්ම මානිය දෙන්නේ. මානිය යන්ත ඇද්ද මේ කය ඔබට මම හින්දා මානිය කය යන්තක් ඔබට ඇද්ද ඒක මම කියන හැඟීමකි. එතකොට යා ධර්මවා රූපේ දරුවනි දරුවා කියලා තණ්හාව උපදින මේ ගතිය උපදින්නම පවතින මේ රූපේ උපකාරය. යා ධර්මවා මේ රූපේ දකින්නකොට මේ දරුවා කියන ආන්තරයේ සින්නසකින් ගති ටික උපදිනවා නේද මංගාව. මේ ගති ටික මංගාව පවතින මේ රූපේ කියලා අදහස තියෙනකම්ම නේද කියලා තියා ධර්මවා. තමංගාව දරු සෙනෙහස උපදින්නේ හා දරු සෙනෙහස පවතින්නේ මොන තාක්ද කියන එක තමයි. මේ රූපේ දකින්නතර දරු සෙනෙහස කියන එක උපදිනවා. රූපේ දරු සෙනෙහස කියන එක රූපේට අයිති කියලා හිතන තාක් පවතින. ඔය ටික තේරෙනකොට නිරෝධියට තේරෙනවා. මොකද රූපයේ පිරිසිඳ දැක්කු ධර්මයෙන් හඳ උපදින විදියක් නෑ. රූපයේ පිරිසිඳ දැක්කු ධර්මයෙන් හඳ පෞති විදියක්. එතකොට ප්‍රතිපදාව මතුවන කායගත සති කායගත සතිය නිතරම වඩනවා නම් එයා දන්නවා
මේ වූ ඇතිදුටි දෙන රූපේ කයේ ඇත්ත දෙන්නන්න බැරි වෙන හැම වෙලාවකම රූපේ දරුවා කියන හැඟීම ඉපදිලා ඇති උපන් හැඟීම මේ රූපේ දරුවා කියන දැනකින් පවත්තර ඇති රූපේ දරුවා කියලා පවතින ඔබට මොකද වෙන්නේ අනිත් වෙන රූපේ රූප විපරණාම වෙනකොට දරුවා ලැබෙච්ච දරුවා මැච්ච දුක විඳිට වෙනවා දුක ඉපදුනේ මෙහෙම නේද කියලා දන්නවා තණ්හා උපදින පවතින මේ ධර්මතාවයයි දුක ඉපදිනවා කියන එක දන්නවා ඊට පස්සේ දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නවා මේ තණ්හා ප්‍රහිනව හොඳට බලන්න සත්වෝ පරිස තණ්හා කත් පරියමල පරියති කත් නිරුද්ධ බව නිරුද්ධති ඒ තුමාකර තණ්හා කොහෙද නිරුද්ධ වෙන්නේ කොහෙද නෝපදින්නේ කොහෙද නොපවතින්නේ චක්කෝලෝකයේ විරූප ධාතු රූප නිත්‍යත තණ්හා නිරුද්ධති එත නිරුද්ධමන නිරුද්ධති පරියමන පරියති නිරුද්ධමන නිරුද්ධති ඒ තණ්හා ප්‍රහාණය විමුක්ති නිරුද්ධ වී යුතු කොහෙද ඈන උපද කියනවා එතකොට ඔබ දන්නවා දැන් රූපේ ඇත්ත දකින්න බැරි වෙන මොහොතක් ගානේ මේ රූපේ රත්තරන් රිදී මුතු මැණික් කියන හැඟීම් උපදලා පවත්නවා දරුවා අම්මා තාත්තා දුව පුතා කියන හැඟීම් උපදලා පවත්නවා කාමතුල තණ්හාවේ දෙන නිමිති උපදලා පවත්නවා මේ ආයතන ටික තණ්හාව ඇති කරගන්න තණ්හාව මානසික පිළිබඳවක් කියලා දන්නවා හිතන්දව කාලයක් මොදි ඉඳ නැති ආයතන ටික ඒකයි දුරු ගන්න මේ ආයතන වල ආයතන කියන්නේ ආයතනත්තු ආයතනත්තු ආකරත්තු ආයතනත්තු ස්වර්ණාකර රතනාකර වගේ ආකර වලට නැවත නැවත වස්තු උපදින නිසා ආයතන කියලා කියනවා රජයන් වල නැවත නැවත බදු ආයතන නිසා ආයතන කියලා කියනවා ආයතනාර්ථය නැවත නැවත කර්මාන්තයක නැවත නැවත වස්තු උපදින නිසා කර්මාන්ත ආයතන කියලා කියනවා ඒ වගේ නැවත නැවත චිත්තචෛතසික දුක ඇති කරන හේතුව හදන නිසා මේ ආයතන වලට ආයතන කියනවා ඕගොල්ලන්ට බඩු මුට්ටු හදනවා මේ කර්මාන්තේ බඩු මුට්ටු නෙමෙයි බඩු මුට්ටු හදන කර්මාන්තය ප්ලාස්ටික් කුඩු හදන කර්මාන්තයේ ඒ මැෂින් ටික බඩු මුට්ටුද නෑ කර්මාන්තේ කරන මොකද්ද කුඩු හදන බඩු මුට්ටු හදන ඒ හින්ද කර්මාන්තය නෑ මේ සපුඩු බෑග් හදන කර්මාන්තේ කියන්නේ ඒ මැෂින් බඩු මුට්ටුද නෑ ඒකෙන් තමයි බඩු මුට්ටු හදන්නේ ඒ වගේ ඇහැ රූප කර්මාන්ත ආයතනය කනසත් කර්මාන්ත ආයතන මොනවද හදන්නේ ගේවල් ගුරුවල් යාන වාහන කීත කත පුද්ගල සත්‍ය මේව හදනවා ලෝකය හදනවා ලෝකය හදන කර්මාන්ත ආයතන මේ ඇහැ රූපේ හින්දා මේ ආයතනයන් මේවට ආයතන කියන නිෂ්පාදන ආයතන මේ ඇහැ රූප දෙක දරුවා කියන්නේ උපද්දල දරුවා කියනක පවත්තන. ඇහැ රූප දෙක පිරිසිඳ දැක්ක දවසට දැක්කෝ මේ කර්මාන්ත ආයතනයේ තියෙන මැෂින් ටික කැරුවොත් මොකද වෙන්නේ? බඩු මුට්ටු හදනවා. මේ ආයතන ටික හොඳට පහුරු ගාලා බැලුවොත් මේ දුක ඇති කරන හේතු උපදින්න පවතින විදියක් නෑ. දුක ඇති කරන හේතු උපදින්න පවතින විදියක් නෑ. දුක නිරුද්ධ වෙනවා. ඊට පස්සේ තමයි එයා හොඳට දන්නවා මේ රූපය දකිනකොට සත්‍ය පුද්ගලයා කියන අදහස උපදින්න උපකාරයි. උපම් අදහස සත්‍ය පුද්ගලයා කියන මගේ හිතේ තියෙන හැඟීම් මේ රූපිට අයිති කියලා හිතෙන තරම් මේ හිතේ මේ ගතිය පවතින. ඇති පවතින බව මොකද මේ ගතිය හිතේ පවතිනවා කියලා කියන්නේ මේ රූපයේ පුද්ගලෙක් කියන හැඟීම ඇති තාක් මේකත් ආධ්‍යාත්මික කරුවේ නැහැ පවතින ඒ තර දුකයි මේ පවත්තන්නේ ඊට පස්සේ විරෝධයක් දන්නවා මේ තණ්හාව නැති වෙනකොට කොහෙද මේ ඇහැ රූප දෙකේ වාසය? එහෙනම් මේ ඇහැ මේ රූපේ හොද්දට පිළිසිඳ දැක්කොත් මේ සත්‍ය මානසික දරුවා කියන අදහස උපදින්නේ නැහැ. මේ අදහස පවතින්නේ නැහැ. මේ රූපේ ගින්නේ දරකැලේ දෙකේ ඉන්නේ නරකෝ කියන පවතින. මේ ඇහැ රූප දෙක නිසා දරුවා කියන අදහස ඇති වුණා. මේ ඇහැ රූප දෙකේ ඇත්ත බලලා මේ අදහසට ඉඳ නොදුනොත් ඇහැ රූප දෙකේ මේ අදහසට පවතින්නේ නැහැ. දරුවා කියන ඔය අදහස රූපට ආйти ඇහැට ආйти කියලා කියන්නේ කොහොමද? දරුවා රූපේ ඇහෙන් බලන්න පුළුවන් කියලා හිතන මට්ටමකට තා ඇහැරයි. දරුවා වෙන්නේ කියන දත් රූපයයි. දරුවා රූපේ ඇහෙන් බලන්න පුළුවන් කමක් නැහැ පිළිමේ වර්ණ සටහන. දරුවා රූපේ තියෙනවා නෙමෙයි පිළිමේ වර්ණ සටහන. කියලා දකින්න තා ඔබට මේ කාරණාවක් මගේ එකම දේ නැවතුනට කියන්නේ. ඒ කියන්නේ විතරම යමශ්‍ය ගැඹුරු ඉන්නම මේක පුදුමාකාර වටින දෙයක්. ඕගලන්ට මේ ජීවිතේම මේක කළු විතර කියලා. ඕගලන්ට දැක්කට පුළුවන් මොන තරම් සැනසීමක් ලබන්න පුළුවන්ද කියලා. හැබැයි ගැඹුරු. ඊට පස්සේ එයා දන්නවා මේ අදහසට උපන් අදහස රූපේ පවතින බැරි වෙනදයි කායගත සත්‍යපත්. රූපේ දකින්නකොට මේ කර්මහ උපදින්න බැරි වෙනද කායගත සත්‍ය වැඩි යුතු වෙනවා. මොකද එයා දැක්ක රූපේ ඇත්තම දැක්ක නිසා මේ තණ්හා නිමිත්ත ඇති වුණේ. රූපේ ඇත්තම දැක්ක නිසා තණ්හා නිමිත්ත පවතුනේ. එතකොට රූපේ නිසා තණ්හාව උපදුනේ පැවතුනේ රූපේ ඇත්තම දැක්ක නිසා. එහෙනම් රූපේ ඇත්ත දකින්නවා නම් තණ්හාව කියන නිමිත්ත උපදින්න හෝ පවතින්නේ නැහැ. තණ්හාව තියෙන දරුවට නම් මේ දරුවා කියන නිමිත්ත උපදින්න පවතින්නේ ඉඩ නැමේ කායගත සතිය වැඩුවෝ. කායගත සතිය මොඩනතා දරුවා කියලා කැමැත්ත ඇති වෙන නිමිත්ත හිතේ උපදිනවා. දරුවා කියන කැමැත්ත ඇති වෙන නිමිත්ත හිතේ පවතිනවා. මොකක් නිසාද? කායගත සතිය නොවනතා මේ කයි ඇත්ත නොපෙන්නන තාක් කියලා දන්නවා. කයි ඇත්ත දෙන්නව කායගත සතිය වැඩුණු වඩල කයි ඇත්ත දෙන්නව මේ කය දරුවා කියන කැමැත්ත කියන නිමිත්ත හිතේ උපදින්නේ නැහැ. හිතේ දරුවා කියන නිමිත්තක් තියෙනවනම් මේ රූපෙට බැඳෙන්නේ නැත්තම් පවත් ගන්න බැහැ. චුට්ටක් පිටුනේ හොඳට බලන්න ඔබට කැමති අම්මා තාත්තා දුව පුතා කියන හිතට සිහි කරන්න පුළුවන් නැති පවතිද කියලා බලන්න සතර මහා ධාත ඇහැට වෙන රූපෙකට ආйти නැති වුණොත් ඒ නිමිත්තක ඉඳ කරක් තියෙන භූමියක් තියෙන්නේ. දරුවා කියලා ඔබට ඒ හිතෙන තැනට ආйти තැනක් පෙන්නුවොත් විතරක් නේද යන්න ඉන්න පුළුවන්. හොඳයි. දරුවා කියලා ඔබට හිතෙනකොට දරුවා කියලා හිතනවත් එක්කම තැනක් පෙන්නනකොට ඒ තැන පොරොන් කරලා කායගත සතිය ඇත්තට ඉන්නා මෙතන ඉන්න බැරි පවතින්න. එතකොට ඒකයි මේ දුක ඇතිවීම දැක්කු නිරෝධයේ හසු වෙනයි දෙන්නේ. නිරෝධය ආත්ම මඟ හසු වෙනවා. මොකද දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා සතර සතිපට්ඨාන. කායං පස්සනා එයා කායං පස්සනා වඩන්නේ මොකද්ද? තණ්හාව අවබෝධ කරගත්ත නිසා. කෙනෙකුට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ගති ටික ගැන දැනුවත් වෙනවා නම් ඒ තණ්හාව කියන්නේ උපදින භවතුන හැටි ගන්නවා නම් එයා තණ්හාව අවබෝධ කරගත්ත කෙනෙක්. එයා හැම වෙලාවෙම දකින්නවා, හැම වෙලාවෙම දකින්නවා මොකද්ද? මේ ආයතන ටික නිසා තණ්හාව උපදිනවා. තණ්හාව උගලන්නේ මලගිය නාතිනේ පොකුළු ගොඩාක් කැමැති කියන හිතපු කෙනෙක් කියන්නේ. එයාගේ ෆොටෝ එකක් ගහලා තිබුණා ගෙදර. ඇහත් රූපයක් දෙක හොඳ රූපේ දකින්නකොටම අර අම්මා හරි තාත්තා හරි කියපු නිමිත්ත ඒ විදිහටම උපදින් නැති වෙයි. ඒ නිමිත්ත සිහිවෙන අම්මා කියන හැඟීමත් එක්ක නේද ඔයගලට ආදරේ සෙනෙහස කියලා හැට කඳුළු වුණ අඩඩ පුළුවන් ගැටි ටික තියෙන්නේ. එහෙම තියෙනවද නැද්ද? එතකොට ඇහැ රූපයක් දෙක නිසා මේ තණ්හාව ඉපදෙනවා කියන එක පැහැදිලි නේද? එහෙනම් පුද්ගල භාවයේ ඉපදෙන රූපයත් බලන්න දිට්ඨිය ගන්නකොට කොටෝ එක දැක්කේ. ඊට පස්සේ ඒ ගතිය ආපහු දිට්ඨිය තිබ කොටෝ එක පැත්තට දැකලා අනේ මේ තාත්තගේ කොටෝ එකේ අම්මගේ කොටෝ එකේ ඉඳලා කොටෝ එක දානවා. ඔය නිමිත්ත වර්තමානයේ නැති වුණාට අතීත රූපෙට දැකලා තියන්න පුළුවන්. අතීතයේ අම්මා හිටියයි කියලා සතර මහා ධාතු අතීත රූපෙට හෝ දැකලා තියෙනවා. අනාගතයට හෝ බැඳලා තියෙනවා, වර්තමානයට හෝ බැඳලා තියෙනවා. ඒ නිසායි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ තියෙන මේ 11 තුලකම රූප විදර්ශනා කරන්න කියලා කියන්නේ. එතකොට පින්වතුනි මම මේ පින්වතු ටික ඉස්සර අනන්ත ජාත සංසාර අපේ හිතම උපාදාන කරලා තියෙනවා. අපි අපේ හිතම කලු මරලා කලු මරලා කලු මරලා කියනවා. ඒ හිත අපිට තේරෙන්නේ නැහැ. කිමතුරු මේ රූප ටිකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඇහැ නෙමෙයි ප්‍රශ්නේ, රූපේ නෙමෙයි ප්‍රශ්නේ. ඔය දෙන්නා විසින් උපදින පවතින සංයෝජනේ ප්‍රශ්නේ. අපිට තේරෙන්නේ මෙහෙම දෙයක්. හරි, තණ්හාව කියන්නේ හිතේ තමයි. සමුදිත රූපෙන්නේ තණ්හාව කරන්නේ කියන්නේ අපිට හිතේ. එහෙම වෙලාකින් හරි ඔයක ඇත්ත. නමුත් තණ්හාව ඉපදුණු ඇත්ත බලන්න. පෞතික දැක්කේ ඔයගොල්ලෝ දකින්නේ. ඔය පෞතික දැක්ක දකින්නේ පෞතික දැක්ක දෝෂේ හම්බුනේ නැති උපදින දැක්ක දෝෂේ නොදකින නිසායි. එතකොට තියෙන්නේ තණ්හාව කියනක ඇහැ රූපෙට අයිති දෙයක්. තණ්හාව ඉපදුලා තියෙන්නේ මනස පැත්තේ. උපන්න තණ්හාව ආපෞත ගැත්තේ තියෙදලා. හරි, රූපෙට නෙමෙයි තණ්හාව තියෙන්නේ කියලා හිතේ ධාරණය. ඒ කියන්නේ බලට තණ්හාව කියලා. නමුත් මේ තණ්හාව ඉපදුන පැත්ත ගත්තොත් මල කියන එකත් හදරල් තණ්හාව හැදුවේ ඒ මලට තණ්හාවයි මේ රූපෙට නැදුරු කරන්නේ. එතරම් දෙකින් ගැලුවා. එනිසා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න සාර්ථකයි. ඕක මුතේ වෙන්නා. එක දෙයක් ඕන කරා. මොකද ඉඳ ලැබෙන හැම විලාසකම කායිකකස් කියලා. ඇස් දෙක වහගෙන එකතැනක ඉඳගෙන ඉන්න එකක් නෙමෙයි. නැත්තම් ගෙදර ස්වාමීන් වහන්සේ මට ටිකක් භාවනා කරන්න ඕනේ කියලා කියන්නේ ඒදාසි. භාවනා කරන්න දෙන්නේ. එයා උයන්නවා, පිහිනනවා, වතුර දෙනවා, දෙවලට ගන්නවා, ඉන්න ආයතන දෙක දුහුන්න ඕනේ නේද ඒදාසි කරා. 16කටත් පුළුවන් නම් සතිපට්ඨාන වඩන්න. අද උගලන්ට මේ සතිපට්ඨාන වඩන්න විවේකයක් නැති. කාලයක් නැහැ. ඒ උගලන්ට තේරුම් ගන්න නෑ. ඔහුල වැඩිට යන්න සමහර විට බස් එකේ පැය ගානක් ඉඳී යන්න හවුසට එනවා. නිකමට ඇසිපිටිට තියෙන රූප. හරේ කුතුහ අද තමක් කියන මේ ශරීරය. නිතරම මෙහෙ කර කර මෙහෙ කර කර එක දෙයක් විතරයි ඔහුල ගන්නෙ. ඇයි මෙහෙම මෙහෙ කරන්නේ? මෙහෙම මෙහෙ කරන්න බැරි වෙන හැම වාරයක් ගන්නෙම මේ රූපය ආත්ම කරලා පෙන්නල රූපය ආත්ම කරලා පවත්තන ධර්ම හිතේ පවතින. මෙහෙම බලනකොට මේ රූපය ආත්ම කරලා පෙන්නනහා රූපය පුද්ගලෙක් කියලා පෙන්නන ගතිය පවතින්නේ නැහැ. උපදින්න පවතින බැරි වෙනවා. මේක දිනට විතරයි යන්නේ. හැමදාම ඉඳ නැදෙන නැදෙන විදිහට මේ කැප්පටම කෙස්. අපි කෙස් ටික කතර දැක්කට දැනුම් කියලා කියන්නේ නැහැ කෙස් කියලා මේක කියන්නේ. තමන්තර හිතන්න බැරි නේද? නියපොතු ටික කපලා මෙතන දාලා තිබ්බොත්දීම ඔකල නියපොතු දිහා බැලිනවා පේනවා නේද? ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මහල්ලෙක් හෝ තරුණයෙක් හෝ ළමයෙක් හෝ පුද්ගලයෙක් හෝ පේනවා නියපොතු. දැනුත් ස්ත්‍රී පුරුෂ බාල මහල් කියන කමකට අයිති නැති නියපොතුම තමයි තියෙන්නේ දැන්. මේ දැන් දත් ටිකක් දාලා තිබුණොත් දත් ටිකක් නම් කෙනෙක් ස්ත්‍රී පුරුෂ පුද්ගලයන් සංකේ කියලා තේරෙනවද නැහැ. ඒ විදිහට නිකමට වාස්තේ කියද්දී එකින් එක ගලවලා හිතේ යන්නේ තමන්ගේ ශරීරයේ නිකන් නැහැ කර කර ඉන්නේ. අපිට බොහෝ දේ කරන්න අසංකීර්ණ කාලසේ දිවල් දුවල් හදලා දූ දරුව හදලා පස්සාරත්ලාව සම්බලා බන භවනා කරන්න තරම් දීර්ඝ ජීවිතයක් අපි ගන්නෑ. ඒක කළ ජනතා බන භවනා කරන්න ඊට පස්සේ ජීවිතය තුළ ඇතුළත් වෙන්නේ නැහැ. කවුරු හරි ඉන්නවද ඕගොල්ලන් දැකපු ඒකත් මම මෙරි මෙහෙමුනි උපද්දුවේ උපද්දුවේ ඉඳගෙනවා ඉඳ පුළුවන් කියලා. ඒ නිසා තමතනට පිටක් නිසා කරගන්න කෙනෙක් මතක් කරනවා. අද දින වාක්‍යයේ නොතේරුණා හසලට කියන්නේ මතක් කරගන්න. අර ස්වාමීන්වහන්සේ මහා අමුතු දෙයක් කිව්වා සංජේ සත්‍ය ගැන මොකද්ද මේ කිව්වේ කියන්නේ කොහොමද මේක අදහස පැත්තකින් කියන්නේ අදහස අයින් කරන්න එපා ඒක පැත්තකින් තබා ගන්න මේක මම ගවේෂණයට කිව්වේ කියලා ඒක පැත්තකින් තබන සතිපට්ඨාන ඉඳ ලැබෙන විදිහට කායගත සතිය වඩන්න ඒක සතිපට්ඨාන උපදත්ත ඒක කියනවා මෙහෙ කරන්නේ බොහෝ ඇති විසුද්ධි මාර්ගින් ඔය දුවත් සාපර පටිපෝල මානසිකාර කියන පොතේ හොඳට විස්තර කරලා තියෙනවා ඈ ඒ වගේ දැන් තුපතේ භවතා ගැන කියලා මේ ස්වාමීන් වහන්සේලා කියන දේවල් හොඳට ඉගෙන ගන්න. අපේ ස්වාමීන් වහන්සේලා කියන භවනා ක්‍රමවල ගුණ දේවල් මම වැඩි කියලා හිතන්නේ නැහැ. මම කියන්නේ ඒකත් එක ටිකක් එකතු වෙන්නේ. මේක කරන්නේ ඇයි? නොකළොත් මොකද වෙන්නේ කියන කාරණා විශ්ලේෂණය කරනවා. අපි කියන කායගත සතිය වඩනවා නම් කායගත සතිය උගුරු මොකද්ද කියලා දන්නේ නැති ගෙදරින් මාවහම භාවනා කෝණ කිව්වම මම දෙවැනි සංකල්පේ දුන්නා. මම මේක කරන්නේ ඇයි? මොකටද කරන්නේ? කොහොමද කරන්නේ? මොහොතෙන් දක්වද කරන්නේ? ඔක්කො ප්‍රශ්න දන්නේ කරහම වෙන්නේ මොකද ටිකක් කල් කරලා හරි හම්බුද මම ඒක කළා දැන් මොකද කරන්නේ කියලා අහන්න ලැබුණා. මම කියන්නේ ඉස්තර වෙනවා ඔබලා කියලා දෙනවා අපේ ජීවිතයේ දුකක් තියෙනවා දුකට හේතුව මේ තණ්හාව. මේ තණ්හාව උපදින්නේ හා පවතින්නේ මේ රූපය ඇත්ත නොදකින කා. මේ තණ්හාව නිසා යම් දුක එන්නේ ඒ තණ්හාව මේ ලක්ෂණ යුක්ත ඒක මේ ඇහැ රූප කන ශබ්ද ටික පිළිසිඳ හදන්න තරම් මේ තණ්හාව උපදින්නෝ පවතිනවා. දරුවා කියන අදහසින් උපදිනවා පවතිනවා. වන්දේදී කියන අදහසින් මොකදිනවද? ඔය රූප ඉහි පිළිසිඳ දැකපු දවසට මේ තණ්හාවට උපදින්න බව දෙන්නේ නැහැ. එහෙම වුණාම දුක නිරුද්ධ වෙනවා. ඒ නිසා ඕකම කායගත සත්‍ය වදන්. කායගත සත්‍ය කොච්චර දුරට කටින්තුද? මේ භාවනාව කරලා මුලින්ම පටන් ගත්ත අපි එකතැනක ඉඳගෙන පැත්තක සිතාරා බලන කොට ලෝකයේ දිහා තමන්ට ආදරේ හිතෙන හිත බැඳිච්ච බහුටි අවිඥානික සංඥාක වස්තු ගොඩාක් ඇති බව තේරුණා මුල් දවස්නේ. අපිට ඇත්තක මහාගෙන හිත සිතාව ඉන්න ගම් ප්‍රදේශයක නගරයක වටේ හිත මෙහෙමල බලනකොට අහවල් කෙනාගේ නැතිවීමේ මට දුක එන්න පුළුවන්. අහවල් කෙනාගේ වියෝගේ මට දුක එන්න පුළුවන්. මේ විදිහට දුක එන හැටි තණ්හාව තම ආදර්ශයෙන් හැදෙන්න ආයේ තියෙනවා. සතිපට්ඨාන ඒ සිහියෙන සිහියෙන මේ විදිහට කායගත සතිය වඩනවා. ටික කාලෙකින් හිත මෙහෙම මෙහෙවල බලනවා. තාමත් ඇලිච්ච දැතිච්ච මනස එහෙම මේ වටපිටාවේ දේරෙනවා නම් තාම දරුවන්ට මොන කරන්න තරහද එහෙම සීකරන්න ඕනේ. තාම සතිපට්ඨාන හැටිට වඩනවා නෑ, කායගත සතිය වඩනවා නෑ. ඒ රූප කෙරේ තාමගේ මනස ඇලිච්චකම අඳුරලා නෑ. ඒ වස්තු වටනාකම දෙන්න තමන්ට තියෙන සියයන්. තම දැන් මොකද කරන්න ඕනේ කියලා අහන්නේ කරන්නේ තමන් තියෙනවා. අර කායගත සතිය වඩනවා. කායගත සතිය වඩලා ආයි මුළු ලෝකෙ දිහිත මෙහෙම බලන සබ්බ ලෝකයන් දිහා බලනවා. සිර ලෝකෙ මෙලිනේ සංඥාව බලනවා. බලනකොට තේරෙනවා මෙලි ඉන්න දැන් මෙහෙමේ ආරම්භයේ හිත වැටෙන ගතිය තියෙනවා. හැබැයි වෙනකට වඩා වෙන සතිය වෙනවා. එහෙනම් කොහොමද තරුදු කරත්තේ යම්තා ඔබ කායගත සතිය වඩන ඉවර කින්දට සාක්ෂි ගන්න මොකද? අනේ මගේ අහවලා ඉන්නවා කියලා පිච්චෙන්ද දැවෙන්න විනාශකද දේවල් ඔබ නගරේ කියලා නම් ඒක දැවෙන්න කියන්නේ. ඔබ සතිපට්ඨාන කායගත සතිය වඩන ඉවරනම් ඔබ විනාශ වෙන්න දේවල් නෑ. ඔබ දුක වෙන දේවල් මේ රටේ නෑ කියලා. නැති දේවල් නැති වෙන්නේ. එහෙමයි දුක ඇති බව නැති බව තම තමන්ම අත්විඳින්නේ. ඕගොල්ලෝ මේ ප්‍රතිපදාව වඩලා ඉන්නු මම තණ්හාව නැති කළා නිරෝධය සාක්ෂාත් කළා කියන එක කාර්යමත් අහන්න තමන්ටමයි තමන්ව සාක්ෂිදාරන්න. මේක දැනගෙන කැලේකට ගිහිල්ලා මම රහත් වුණා, තණ්හාව නැති කළා, දුක නිදුනා කියන වචන විතර පාවිච්චි කරන්න ආවේ. මොකද තමන්ටමයි දකි තමන්මයි දකි අද මේ රට මේ නගර සිහි කරනකොට හෙට මුහුද ගොඩ ගන්නවා කියනකොට ඔබ බලන්න සිතාරා. ඔබට නැසෙන්න දේවල් මේ නගරේ තියෙනවද? ඔබට දුක ඉන්න දේවල් මේ නගරේ තියෙනවද කියලා. එහෙනම් ඔබට තණ්හාව තියෙනවා කියලා තේරෙන්නේ. ඔබට තණ්හාව තියෙන්නේ ඇයි? තණ්හාව උපදින්න පවතින්නේ මේ ඇහැ රූප කන ශබ්ද නිසා. ඒක ඇත්ත මොදෙක්ද නිසායි. ඔබ ඉන්නේ ඇත්ත දැක්කම තණ්හාව උපදින්න පවතින්නේ නැහැ. එහෙනම් මේ නගරේ විනාශ වෙන්න නැසෙන්න දේවල් ඔබට නැහැ. එහෙනම් ඔබ කාම කායගත සතිය වැඩි වී වඩන්නේ දුක නිරෝධය සඳහා. දුක් නිරෝධ ගමනේ ප්‍රතිපදාව වඩල යොමු ඔබ නිදිලැති දුක ඔබ නිදිලැති ජාති ගරා වන්න දෙන්නේ. ඒක එන්නේ මරණය පස්සේ මේ දැන් මේ ආසනයේ ඉඳගෙන මෙහෙම සිහි කරන ඔබට මේ කරේ හේතුෙන්වත් නැසෙන්නේවත් මේ කරේ මම කියන හැඟීම උපදින පොතින් දෙන්නේ කාලේ උපකාරුනේ මේ කරේ කායගත සතිය වඩන නිසා දැන් කායගත සතිය වඩනින්ද මේ කරේ මම කියන අදහස උපදින දෙන්නේ පොතින් මේකට මොනවද පොදේ ප්‍රශ්නයක් නෑ මේ කරේ ආරම්භයව දුක් දුන්නා උපදින් නැත්තම් මට උනා කියලා එයාට මගේ දේවල් විතරේ මම ඉන්න නිසා මගේ දේවල් මට මගේ දේවල් වලටයි ඇත්තෙන්දයි කාර් වාහන දේවල් දේවල් කිව්වා මම කියන දැනද නැති වෙනකොට මගේ දේ මටයි මගේ දේට බෞද්ධ ධර්මයේ කියන දේ කලම යටහැරෙනවා ඒ නිසා මෝවා මහර්ධිය කරන්න සරීතු කරා මම කියන පැත්තේ නැත්නම් තේරුම් ගන්නවට මම ගොඩාක් ගැඹුරු දෙයක් නෙමෙයි කිව්වේ. අපි නොගැඹුරු නිසා ගැඹුරුයි මගේ තේරෙනවා. අර මේකේ ධ්‍යාවස අදුවලා 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 ධ්‍යාව මේක පොඩි වෙනවා. පිළගහයට නඩු අහන දවසක් එනවා. එදාට පිළගහ කොයි ගහතරන්නේ මිනිස් පොඩි හිඳ ගහනකොට නම් ඉතක ගහ ලොකිනා නෙමෙයි. දැන් ආදාපු දෙන්න පිළගහ පොඩි කෝගහතු ලොකි. මෛත්‍රී මුද්‍රයන් වහන්සේ කාලේ බෞද්ධිය අසු වෙන. එතකොට මේ කෝල්ගහ පිටු ගහන තුන වාදයි. හැමදාම අපේ කයයි අපිට නෙමෙයි. ඒ නිසා මේ ධර්ම කොහොමද තේරුම් ගන්න සාහිත්‍යින්ද එන කාරණාවක් කරනවා. එහෙනම් හැම දිනම සාදු වාදයක්
මේ ජීවිතයෙන් සාක්ෂාත් කරගැනීම සඳහා මේ දේශනාව හේතු කෙනෙක් වේවා. ඔබ වහන්සේ